පුංචිම පුංචි උපන්න ළමයි කියන්නකො. හරිද? දැන් මේ ළමයාටත් දැන් රූප පේනවා, සද්ද ඇහෙනවා කියන සිද්ධි වෙනවනේ. නමුත් මේ ළමයා දන්නේ නැහැනේ මේ ඇහැ, මේ රූප, මේ චක්කු විඥාන ඒව මොකක් කතා දන්නේ නැහැ. එතනද වෙන්නේ යම් රූප ස්වභාවයක් තියෙනවා නම් ඒ ගැටිලා හිත ඉපදිලා ඒ හිත උපදින ස්පර්ශ වල ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති වෙලා හැම වෙලෙම විඥාණය දැනගන්නවා කියන මේ ටික ඉබේම පෙර කර්ම විපාක කියන්නේ ධර්මතා ටිකක්. හරිද? රූප ගැටුණාම හිත ඉපදිනවා කියන එක, හිත උපන්නාම ඒ සිතේ මේ වගේ වේදනා සංඥා කියන චෛතසික වේදන එක ඒ ධර්මය දැනගන්නවා කියන සිද්ධිය වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ ළමයා ලොකු වෙනකොට අපිට කියන්න පුළුවන් වුණොත් මෙහෙම කෙලින්ම මේ ස්පර්ශය නිසා, ඒ කියන්නේ මේ සිතේ උපදින ධර්මයමයි සිතෙන් දැනගන්නේ කියලා දැනකින්. දැන් හැම වෙලෙම වෙලා තියෙන්නේ එහෙමමනේ. ඒ කියන්නේ දැන් රූප සිතේ පුච්චිය අහුවෙන්නේ නැහැ, හිතට අහුවෙන්නේ හැම වෙලෙම හිතේ ඉල්ලික ධර්මතාව ටිකනේ. ස්පර්ශය, වේදනා, සංඥා, චේතනා ඒ හිතේ දෙනවා, ඒ ධර්මයම දැනගන්නේ. දැන් ලොකු වෙන මට්ටමට එනකොට කියන්න පුළුවන් වුණොත් කියලා දුන්නොත් මේ හිතත් එක්කම උපදින ධර්මය හිතින් දැනගන්නේ. මේ හිත නිරුද්ධ වෙනකොට මේ ධර්මය නිරුද්ධයි කියලා විඤ්ඤාය විච ධර්මය තියනවා යන ගණිතයක් නැහැ නේ. එතකොට දැන් මෙහාට රූප කතාවක් ගැන ඕනෙම නැහැ. දන්නේම නැන්නේ හම්බ වෙච්චම නැති දෙයක් ගැන. ඒක කවදාවත් හම්බ, දැන් මොකද දැන් මේ වගේ රූප ගැටල හැමදාම හිතින් විඤ්ඤාය වෙන්නේ මේ වගේ සිද්ධියක් නේ. හරිද? මේ වෙන සිද්ධියෙම හිතින් විඤ්ඤාය වෙන දැනගන්න ධර්මතාව ටික ගැන නෙවෙයිද? ඒ කියන්නේ අපේ දැනුමට කවදාවත් අහු නොවිච්ච දෙයක් ගැන කෙලෙසේ දෙන්නේ නැහැනේ. විඥාණයට අධ්‍යක්ීම ලැබෙන ටිකක් තියෙනවා නම් ඒ ටිකේ ස්වභාවය කියලා දුන්නොත් තේරෙනවද? ඒ කියන්නේ කවදාවත් හම්බ නොවිච්ච දෙයක් ගැන තුන් කාලෙම කෙලෙසේ දෙන්නේ නැහැනේ. තුන් කාලෙම දැන් හැමදාම වෙලා තියෙන්නේ හිතෙන් හිතේ උපදින ධර්මයම විඤ්ඤාය වෙලානේ. ඒ ධර්මය ආවේ කොහොමද, නාවේ කොහොමද කියලා කතාවක් නැහැ. දැන් අපි දැනගත නොදැනගතත් ඒ සිද්ධිය දැන් වෙලා එනවනේ මෙහෙම. හරිද? දැන් කර්ම විපාකයට අපි දැනගත නොදැනගතත් මෙහෙම මේ ධර්මතාව වෙලා ස්පර්ශය වෙලා මේ වගේ ධර්මතාව යෙදෙනවා හිතට. දැන් අපිට හැම වෙලෙම විඤ්ඤාය වෙන තැනින් අහුණු කියන්නකෝ. ආපහු දැන් අපිට රූපය කියන්නේ මොකද්ද මෙහෙම කියලා හොය හොයවත් යන්න ඕනේ නැහැ. තේරෙන්නේ නැද කිනේ? හරිද? දැන් එහෙම පොඩි ළමයෙක් එතකොට එයා දන්නේම නැහැ. එයා ලොකු වෙනකොට හැම වෙලාවෙම හිතත් එක්කම උපදින ධර්මෙම හිතෙන් දැනගන්නව නේද කියන මට්ටමක් හැම වෙලෙම හම්බ වෙයි. ස්පර්ශ නිසා මේ ධර්මෙ උපනා නේද, ස්පර්ශ නැති වෙන නැතිව නේද කියලා ස්පර්ශ නිරෝධයක්ම හම්බ වෙයි. තේරෙනවද? එතකොට ඉබේමයි හිත පැත්තට යොමු වෙලා තියෙන, කියන්නේ හිතත් එක්කම උපන ධර්මෙම හිතෙන් විඤ්ඤාය වෙන්නේ තියෙන කරුණ. හරිද? මෙහෙට යොමු වෙනවා කියන ගතිය හිතින් හැම නැති වෙනවා.
ඔව් සමාධියම හිත
රැඳීපව තියෙනවා. එහෙනම් දැන් වෙන අත්දැකීමක් නැහැනේ. ඕක තමයි ඇත්ත මට්ටම. නමුත් දැන් එහෙම නැතුව මෙහෙම ස්පර්ශ නිසා විඤ්ඤාය වෙන ධර්මය රූපය කියලා මෙහෙම 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 ඇවිල්ලා දැන් අපිට තියෙන ආශ්‍රවය. හරිද? දැන් අපි මේ නාම රූප දෙක බලන්නේ රූප නිසා, ගැටීම නිසා හිත උපදිනවා, ස්පර්ශ නිසා මේ ධර්මය තියෙනවා, මෙහෙම මෙහෙම බලනකොට අපිට මේ ඇත්ත යම් දවසක මේ ඇත්ත මෙතනෙම සහත් වුණා. මෙතෙන්ටම ආවොත් එදාට අපිට ආපහු මේ ටික අතහැරෙනවා. අනාශ්‍රව මට්ටමට මේ ආශ්‍රව කැපෙනවා. මේ හුරු කැපෙනවා. ඇත්ත ඇති හැටි පෞසෙන් ධර්මතාවයෙම දකිනවා. අපි මෙහෙම දැනගත්තා කියලා මේ රූපවල කෘත්‍යයක් තියෙනවා නම් ඒක නොවී තියෙන්නේ නැහැ. අපේ දර්ශනපතෙන් මිදෙනවා ඒක. ඒ කියන්නේ අපි අනවශ්‍ය බරක් මේ අරගෙන යන්නේ. ඒ කියන්නේ රූප වලටත් යොමු කරගෙන මෙව කරගෙන මේ අනවශ්‍ය කෙලෙසයක් අපේ තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලෙම අපිට හම්බෙලා තියෙන්නේ මෙහෙම සිද්ධියකින්. මොකද චක්කු විඥානය උපන්නාම ඒ හිතේ එක්සෙනිකව ගත්තොත් ඒ හිතේ සහජාත චක්කු සම්පස්යෙන් උපන ධර්මෙමයි ඒ හිතේ විඤ්ඤාය වුනේ. ඊට සම්පටිච්චෙන් හිත ගත්තාමත් එහෙමයි. හැම හිතකම හිතක් වශයෙන් ගත්තාම හම්බලා තියෙන එකයි. ජවර මට්ටමට යනකොට අපිටත් ඒ හිතේ ඇත්ත හම්බ වුණා. මේ සිත සමග උපන්න ධර්මය දැනගන්නේ කියලා අපිට මේ හැම තැනකම තිබුණ ඇත්තයි සත්‍යයි. එතකොට සත්‍ය අවබෝධයක් නෙවෙන්නේ. ඒ ඇත්ත දකින්න කමටම මේවා අතහැරෙනවා මිසක. එහෙම නැතුව මේවා අතහරින්න 아무තින් හදනව නෙමෙයි හැමදාම තිබුණු මට්ටම මේ. පවතින මට්ටම මේ. එහෙම නැතුව රූප අපිට හම්බ වෙලා නම් අපිට එහෙම මිදෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිසන්දියේ ඉඳලා අපිට ඇත්තටම මේ වගේ විඥානයේ ඒ කියන්නේ විපාක මට්ටමක රූප මෙහෙම ඇසුරුණා නම් ඒක පෞතින් ධර්මතාවයක් නෙවෙනවා. රූප මිදෙන්න බෑ. මොකද දැන් අරුපි භ්‍රක්‍ම ලෝකෙමත් ගත්තාම ඒ කියන්නේ දැන් පවතින මට්ටම මේකම හින්දායි එහෙම පවතින්න පුළුවන්කම තියෙන්නේ.
දැන් ධර්මතාවය
තියෙන නිසායි. එතකොට අදද මේ මේකේ ඇත්ත මේ මට්ටම. අපිට යම් කෙලෙසියක් එක්කයි මෙහෙම මේ රූප ඇසුරු වෙන්නේ. රූප ඇසුරු කරන මට්ටම් කාම භවයේ වේවා රූප භවයේ වේවා. දැන් ඒ ලෝකෙ තුල පව කෙලෙස් අඩුකමක් තමයි අර අරූපී භවයේ මට්ටම. එතන එහෙම වුණාට ඒ හිත සමගම උපන්න ධර්මය දන්නවයි කියන මට්ටම නෑ. ඒ නුවණ නෑ. ඒක එතන සංකලේශී බව. ඒ කියන්නේ එතන පරිසම්පන්න බව දන්නේ නැහැ. ඒකයි. හා අරූපී භවය. එතකොට එහෙම ගත්තහම මේ හිතට පරිබාහිර කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ අපිට. සිතේ අධ්‍යක්ීමට පරිබාහිර කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙම හම්බ වුණොත් නිමිති හිතිනවමයි.
ඒ මෝඩකම දුරු කරන්න තමයි අපි දැන් මෙහෙ
විදර්ශ බලන්නේ විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ මේ නාම රූප දෙක පිළිසින් දකිනකොට අපිට හැම වෙලාවෙම රූප නිසා නාම ධර්ම ඇතිලා නාම ධර්මමයි විඤ්ඤාය වෙන්නේ කියන මේ අවබෝධයෙන්. අන්තිමට මේ නෝන ස්ථාවර වෙන්න වෙන්න මේ රූප පැත්ත තමයි කැපෙන්නේ. මෙහෙම අතහැරෙන්න ඕන. ආපහු මෙහෙ යන්න ඕනේ විදර්ශනා කරන්න. එතකොට ඇත්ත තමයි හැම වෙලාවෙම චිත්ත සහජාත වූ ධර්මයන්මයි සිතේ විඤ්ඤාය වෙන්නේ. ඒ කියන්නේ විඥානේ තමයි මේ වේදනාවේ රසෙ විඳින්නේ, හඳුනන්නේ. ඊට පස්සේ විඥානයේ කෘත්‍ය ටික මේව හා සම්බන්ධයි. මෙහෙම තියෙනවා. ඒක කිසිම කලක රූපේ හිතේ ගැටෙන්නෙත් නැහැ, හිතේ යෙදෙන්නෙත් නැහැ කියලා කියන්නේ. එතකොට රූපය අපිට කිසිම වෙලාවක ඍජුව ආරම්භණය වෙන්නේ නැති බව අපි දැනගන්න ඕනේ. දැන් මෙහෙම රූපේ නිසා නාම ධර්ම ඇති වුණාම නාම ධර්ම දැනගත්තාම මේ සිත නිරුද්ධ වෙනකොට මේ සිතේ තිබුණු නාම ධර්ම අරමුණු කරගන්න තමයි හිත ආපහු රූපෙට බැසගන්නේ. හිත බැසගත්ත නිසා හිතේ මේ වගේ ආයත රූපේ නිසා වේදනා සංඥා යෙදෙනවා. දැන් හිත රූපෙට බැසගත් මෙතෙන්ට ආපහු නිසා රූපේ නිසා වේදනා සංඥා යෙදෙනවා. ආපහු මේ වේදනා සංඥා අරමුණු කරලා අපි මෙහෙම යමු වෙනවා. යමු වෙනකම නිසාම ආපහු මෙහෙම හම්බ වෙනවා අපිට. කියලා හැම වෙලෙම නාම ධර්ම නිසාමයි රූපෙට යොමු කරන්නේ, නාම ධර්මමයි දැනගන්නේ. රූපෙ පැත්තක ඉඳලා මේ කෘත්‍ය කරනවා ඉතින්. ඒකේ එතරම් තිබු තැනම. මේ මෝඩකම දුර වෙනතක් අපි රූපෙන් මිදෙන්නේ.
මේ ධර්මතාවක් වශයෙන් තියෙනවා මේ රූප ආජාතික රූප වලට බාහිර රූප ගැනම කිත්තුනායි කියන උපදින බව.
උපදින බව ඒක ධර්මතාවයක්මයි. හරිද? නමුත් දැන් අපිට ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා විදර්ශනා කරන්න වෙන්නේ අපිට රූප ගැන දැනුමක් තියෙනනේ. යම් දැනුමක් තියෙන හින්දා, ඒ කියන්නේ කෙලෙසියක් තියෙන හින්දා. දැනුම කියන්නේම ලෝක තුල යම් කෙලෙසියක්. ඒ කියන්නේ රූපයක් ගැන දන්නවා කියන බවම, ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන එකක් නේ අපිට. ඒ කියන්නේ අන්තිමට අපිට රූපෙ මිදිලා, ඒ කියන්නේ මේ මෙහෙම චිත්තජයසික කියන මට්ටමම අපිට මතු වුණා. එදාට අපිට රූපය ගැන විදර්ශනා කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. දැන් රූපේ නැති කතාවක් කියන්නවත් අපිට ඇති කතාවක් වෙලා තිබුණොත් එපේ. දැන් මේ නැහැ කියන කතාවක්වත් කියනව නෙමෙයි. රූපේ නැහැ කියනවත් රූපය ගැන දැනුමක් අපිට නැහැ. ඒ කියන්නේ අපේ දැනුම් පරාසයෙන් මිදෙන නමුත් ධර්මතාවය වෙනවා. අපි රූපේ නැහැ කියලා කතාවක් කියනවත් නෙමෙයි. රූපේ තියෙනවා කියන කතාවෙන් අපි එකෙන අපිට හම්බුන් නැති දෙයක් ආරම්භය අපිට කෙලෙසිය දෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් තියෙනවා. දැන් පුංචි කාලේ ඉඳන්ම වෙලා තියෙන සිද්ධිය මෙහෙම සිද්ධියක් වුණා. ඒ කියන්නේ සිතක උපන ධර්මයම දැනගෙන තියෙන කියන මට්ටමක් ආවොත් ওই මට්ටම අපිට හම්බ වුණා. මෙහෙම හම්බ වුණා කියලා මේ සිද්ධිය නොවී ඉන්නේ නැහනේ. ඇත්ත නෙමෙයි. අපි ඇත්ත අවබෝධ කළේ. එතකොට අපිට අවබෝධ වෙච්ච තැනින් හම්බ නොවුණු දෙයක් ආරම්භය තීරණය කරන්න යන්න ඇත බව හෝ නැතෝ කියන්න දැනුම නැහැ. කින තැනකට එනවා.
මුචි කාලෙත් තියෙන රූප ඇහැට ගැටිලා තමයි ඒක උපදින්නේ. නමුත් එතන දන්නේ නැහැ මේ රූප ගැටුණා
මේව කතා. ඔව් ඇත්ත එතන සිද්ධියනේ. ඒ කියන්නේ ඒ ඒ ධර්මතාව නිසා මෙහෙම කෘත්‍යයක් කරනකොට සිත් තිබුණේ මෙහෙම. මොකද ඒ සිතින් උපදින ධර්මතාවම සිතින් දැනගන්නවා කියන සිද්ධිය වුණාට රූපෙට ඇඳෙන ගතිය නැති හින්දා යාට අපෝ එතන එහෙම කෙලෙසයක් නැති හින්දායි මතක කියන එකක් නැත්තේ. මෙහෙම මෙහෙම දේවල් තියෙනවා කියන තැනක රැඳුන්නේ නැත්තේ පොඩි කාලේ. කෙලෙස් නැත්තේ ආපහු ඒ තුල අරගෙන සැපව විඳින්න මනසින් ගන්න ධර්මතාව නැහැ. ඒ කියන්නේ යම් ආයතන ගැටලා සිත් උපදිනකොට ඒ ධර්මියොම දැනගන්නවා කියන ධර්මතාවය තුල ඉන්නේ. එතන අනුසය කියලා කියන්නේ මේ සිද්ධිය සාමාන්‍ය නොදන්නවා. ඒකේ විපාකය තමයි ලොකු නම් මෙහෙම රැවටෙන්න පුළුවන්කම තිබුණ එක. හරිද? කෙලෙසේකට තියෙන දැනට ඒක.
තණ්හා උපාදාන වෙච්චාම මේ හිටින්නේ.
හිටින්නේ. තණ්හා උපාදාන කියන්නේ අපිට මෙහෙම මෙහෙම නිමිති ගත්තාම යොමු වුණාම හිටින්නේ අපි. එහෙම හිටින්න ධර්මතාවයක් නැහැ එතන. හරිද? එතකොට මෙන්න මේ මට්ටම තමයි මම ඔය කියන්නේ. දැන් අපිට මේ ධම්මසංගමයේ සිත් ගත්තොත් හරිද? දැන් ඕනම සිතක් අරගෙන ගත්තොත් දැන් මේක ශුන්්‍යත වාරය කියලා පෙන්නනවානේ. ඒ කියන්නේ දැන් යම් සිතක් ගත්තාම ඒ සිතක් කියන තැනක තියෙන ධර්මතාව ටික බෙදෙන ඔක්කොම. හරිද? සිතක තියෙන සිත කියන්නේ මොකද්ද? චෛසික කියන්නේ මොකද්ද කියලා පෙන්නලා ඊට පස්සේ ඒක තව පෙන්නනවා කොට්ටාස වාරය කියලා. ඊට පස්සේ කොට්ටාස වාරය කියන තැනදී වෙන මේ මොනවද ඒ වෙලාවට තියෙන්නේ කියලා කොට්ටාස වාරය පෙන්නනවා. හරිද? මේ කොටස් වාරයේදී එතන තියෙන කොටස් ටික කරුණ ටික ස්කන්ධයක තියෙන ධාතුකෙතෙක්ද ආයතකෙතෙක්ද කියලා කියනවා. ඒ කියන්නේ යම් අපි යම්ම දැනගන්නවා දකින්නවා කියන වෙලාවට අපි දැන් කර්මසිතක් ගන්නකො කර්මසිතක හරිද? කර්මසිතක දැන් මේ කොටස් වාරය කියන එක පෙන්නන්නේ තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ. දැන් මේ කුසල් සිතක් තරගෙන පෙන්වන්නේ මොහ හරිද? එතකොට චත්තාරෝ කන්දා හොಂತಿ. දව ආයතනානි හොಂತಿ. දේහ ධාතු හොಂತಿ. කයෝ ආහාර හොಂತಿ. අට ඉන්ද්‍රයන් හොಂತಿ. සත්ත බලානි හොಂತಿ. කයෝ හේතු හොಂತಿ. ඒකෝ පස්සෝ හොති. ඒකෝ වේදනා හොති. ඒකෝ සංඥා හොති. ඒකෝ චේතනා හොති. ඒකෝ චිත්තං හොති. ඒකෝ වේදනා කන්දෝ කියලා මේ ටික පෙන්නනවා. හරිද? දැන් ඒ වගේ තැනක තියෙන්නේ චත්තාරෝ කන්දා හොන්ති හතර ස්කන්ධයක් තියෙන්නේ. මොකද දැන් මේ සිතක් හටගන්නේ රූප ආරම්මණන් වා සද්ද ආරම්මණන් වා ගන්ධ ආරම්මණන් වා රූප හෝ සද්ද හෝ ගන්ධ මේවා අරමුණු කරගෙන පහළ වෙන කුසල් සිත ගැන මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට ප්‍රතිසන්දිය කියන්නේ කුසල් සිත කියන මට්ටමේ මිසක රූපේ නෙමෙයි නේද? තේරෙනවද? කුසල් සිත තියෙන ඒ චෛසික ධර්මයි සිතයි සම්බන්ධව මිසක අපිට අපව විපාක පිණිස පවතින කර්මයක් වෙන්නේ. එහෙම රූපෙට ඇඳිලා ඉන්න එපා. තේරෙනවද? දැන් රූප ආලම්බණය කරගෙන උපදින සිතේ මේ වගේ වේදනා සංඥා චෛසිකයේ දෙනවා. එතකොට සිත දැනුවත් වෙන සිතට හසු වෙන රාග අලෝබද්දේ සමෝහය යෙදෙන. ඒ කියන්නේ හිතන්න පුළුවන් ඒ මට්ටමේ තියෙන්නේ මොනවද? හතර ස්කන්ධයයි. හරිද? එතකොට හතර ස්කන්ධයයි ආහාර තුනයි ධාතු දෙකයි ආයතන දෙකයි ඔය වගේ තියෙනවා. ඊට පස්සේ හැම විපාක සිතක් ගත්තත් හරිද? චක්කු විඤ්ඤාණ වගේ සිතක් ගන්නකොට ඒ සිතෙත් ඔය ටිකමයි පෙන්වන්නේ. දැන් ඒ වෙලාවට තියෙන්නේ මොනවද? ආයතන දෙකයි. චක්කු විඤ්ඤාණ මට්ටම. මන ආයතනයයි ධම්ම ආයතනයයි. දැන් පවතින ධර්මතාවයනේ මේකෙන් පෙන්වන්නේ. නමුත් එහෙමනම් කියන්න ඕනේ චක්කු ආයතනයේ රූප ආයතනයේ කියලානේ. චක්කු විඤ්ඤාණ මට්ටමට ආයතන වශයෙන් ගත්තොත් ඒ කියන්නේ අපි කියමුකෝ රූප ආයතනය ඒ නිසා පහළ වෙන වේදනා සංඥා චේතනායි කියන්න පුළුවන්. නම් චක්කු විඥාන තියෙන මට්ටමට කියන්නේ මොකද්ද? ආයතන දෙක හැටියට හම්බෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. හරිද? ඒ කියන්නේ පවතින ධර්මතාවය. එතකොට ආහාර තුනයි. පස් ආහාර, මන සංජේතන ආහාර, විඥාන ආහාර. එතකොට ස්කන්ධය හතරයි. වේදනා සංඥා සංකාර විඥාන. මේ හැම සිත් මට්ටමක්ම එකයි. හරි. ධාතු තුනයි. මනෝ ධාතු, ධම්ම ධාතු මේ නෑ ධාතු දෙකයි. ධම්ම ධාතුවයි චක්කු විඤ්ඤාණ ධාතුවයි. හරිද? අපි ඒක බලමුකෝ. දැන් මේ සිතක තියෙන්නේ ධම්ම ධාතුවයි මනෝ විඤ්ඤාණ ධාතුවයි. කර්ම සිතක. හරිද? ධම්ම ධාතුව නෑ එතන. තේරෙනවා. එකෙන්ද වේදනා සංඥා චේතනා ওই දැනගන්න සිතයි නේ
තියෙන්නේ.
මනෝ විඥාන සිතයි ධම්ම ධාතුවයි. අපි දැන් විපාක සිතක් වගේ අරගෙන බලමු. රූප චර විපාක. සාමාජික කුසල. අව්‍යාකට විපාක කිත්තානේ විගේමුකෝ අව්‍යාකට විපාක කියනකොට යස්මින් සමේ කාමවචරස කුසලස කම්මස කතත්ත උපචිතත්ත විපාකං චක්කු විඤ්ඤාණං උප්පන්නෝ හෝති උපේක්ෂා සහගතං රූපාරම්මණ කියලා. දැන් මේ චක්කු විඤ්ඤාණ සිත හරිද උපදින වෙලාවේ තියෙන ධර්මතා ටික පෙන්වනවා. දැන් ඒක අපි පොට්ටාස වාරයේ ශුඤ්‍යත වාරයේ බලමු. හරිද? ඔන්න දැන් ඒකේ කොටස වාරේ තියෙන්නේ මොකද්ද? තස්මින් කෝපන සමේ චත්තාරෝ කණ්ඩා හොಂತಿ. දව ආයතනානි හොಂತಿ. දෙහි ධාතු හොಂತಿ. සයෝ ආහාර හොಂತಿ. තීන ඉන්ද්‍රයනි හොಂತಿ. ඒකෝ පස්සෝ හොති. හරිද? ඒකෝ චක්කු විඥාන ධාතු හොಂತಿ. ඒකෝ ධම්ම ආයතනං හොಂತಿ. චක්කු විඥාන ධාතුවක් ධම්ම ආයතනයක් තියෙනවා මිසක. හරිද? ඒකෝ ධම්ම ධාතු හොಂತಿ. දැන් චක්කු විඥාන ධාතුයි ධම්ම ධාතුයි මිසක එතන තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා චක්කු විඤ්ඤාණ ධාතුට අහුවෙලා කියන සිද්ධියක් මිසක තියෙන්නේ. රූපය අහුවෙලා නෙමෙයි. නැත්තම් චක්කු විඤ්ඤාණ ධාතුයි රූපයයිනේ තියෙන්න ඕනේ.
චක්කු විඤ්ඤාණ ඒ දැන් මෙතන ධර්මනේ.
ඉතින් ඒක තමයි. දැන් හිතේ යෙදෙන ධර්ම කියන්නේ දැන් අපි දැන් රූපයේ විඤ්ඤාය වුණා නම් ඒ කෙලින්ම දැන් මේකේ රූපයත් ගන්න වෙනවනේ. දැන් හිතේ යෙදෙන ධර්මතාවට ටික ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් මේ චක්කු විඥානය කියන අවස්ථාවනේ. එතකොට චක්කු විඥාන කියන අවස්ථාවේදී
රූප ආයතනයේ
ආයතන වශයෙන් තියෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. දැන් චක්කු විඥාන ධාතු අවස්ථාවේදී. හරිද? එතකොට ස්කන්ධ වශයෙන් තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. හරිද? ධාතු වශයෙන් තියෙන්නේ ධම්ම ධාතුවයි චක්කු විඤ්ඤාණ ධාතුවයි. ආයතන වශයෙන් තියෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. හරිද? එතකොට මේ දැන් මේ ධර්මතාව ටික ගන්ද මේකදී අපි කියමු දැන් චක්කු විඤ්ඤාණ ධාතුවට ධාතුව එතකොට මෙතන කියන්න වෙනවනේ. එහෙනම් නැත්තම් අපිට රූප ධාතු මේ කියලා පෙන්වන්න පුළුවන්. රූප ධාතු මේ චක්කු ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියලා. තේරෙනවද? දැන් චක්කු විඤ්ඤාණ ධාතුයේට ආරමුණු වෙලා තියෙන ධම්ම ධාතුව මිසක. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ ධාතු කියන තැන එතන අපි දැනගන්න තැන ධර්ම ධාතු කියන ස්වභාවයක් තියෙන්නේ මිසක. එහෙම නැතු රූපයේ කියලා ධර්මතාවයක් නෙමෙයි අපිට තියෙන්නේ. දැන් රූපය ආරම්භණය කරගෙන පහවෙච්ච සිටේ දැන් තියෙන්නේ එහෙම ධර්මතාවයක්. විපාක හැටියට අපිට හම්බ වෙන්නේ. දැන් මේ විපාක සිතන කියන්නේ දැන් විපාකයට අපිට රූපයක් හම්බ වෙන්නේ නැති මට්ටමනේ මේ පෙන්වන්නේ. දැන් විපාක සිතක් නේ. විපාක සිතනේ පෙන්වන්නේ විපාකයට පෙන්වන ධර්මතාව ටික අහුවෙන මේ ටික විතරයි. තේරෙනවද? විපාකයට රූපයක් අහුවෙනවා නම් දැන් මේ ටික පෙන්වන්න ඕනේ. දැන් විපාක සිත කිව්වහම ඒ කියන්නේ දැන් මේ ටික මේ සිතේ අත්දැකීමකට සිතට හසු වෙන ධර්මතාව විතරමයි විපාක. හරිද? මේ වෙලාවට දැන් පෙර කර්මයට විපාක කියලා අපිට හම්බෙන ටික තමයි මේ ටික. තේරෙනවද? එතකොට අපිට මේ විපාක තියෙන ධර්මතා ටිකේ ස්වභාවය ඒ විදිහටම දැක්කොත් අලුතෙන් කර්ම නැහැ. ඒ කියන්නේ ආපහු රූප වලට යන්න තියෙන හේතු නැහැ. ආපහු ඇහැදෙන්න තියෙන හේතුව නැහැ. විපාකේ විපාකෙන් ඉවර වෙනවා.
එතකොට දැන් මේ විපාකයේ සමග දැන් ඒ සිතත් සමග උපදින රූප ධර්මයෝ කියන්නේ
ඒ සිත සමග උපදින ධර්මතා නැහැනේ මේ. ඒ කියන්නේ පංචායතනයේදී රූප උපදවන්නේ නැහැනේ හිතේ.
විපාකවත්
ඒක තමයි. දැන් ඒ ප්‍රතිසන්දි විපාක සිත් වෙනම පෙන්නවන්නේ. ඒ සිතක තියෙනවා.
හරි.
පෙන්නන්නේ නැහැ. එතකොට මොකද මේ හැම දෙයකින්ම වෙලා තියෙන්නේ මෙහෙම සිද්ධියක් ඇති වෙන්න මිසක. ඒ කියන්නේ මොන රූපේ සැකසෙන්නේ මේ වගේ විපාකයක් විඳින්න මිසක. එහෙම නැතුව රූපේ විපාක නෙමෙයි. මේ වගේ ඇහැක් හම්බුනේ මේ වගේ හිතකින් මේ වගේ විපාකයක් විඳින්න කියන සිද්ධිය. එතකොට මට ආපහු ඇහැගෙන නිමිත්තක් තියනවා කියන්නේ මට ආපහු මේ වගේ විපාක හිතින්ද පැවැත්ම. එහෙම නැති වුණොත් දැන් මේ ටික හැදිලා විපාකයක් ආවහම දැන් මේ ටික හේතුවක් වුණානේ මට විපාකය කියන එකට එන්න. ඒ විපාකේ විපාකයෙන් ඉවර වුණොත් මේ හේතුව ආපහු හැදෙන්නේ. දැන් ඇහැ හේතුවක් නේ මට. තේරෙනවද? රූපේ හේතුවක්. චක්කු විඥාන හේතුවක්. ඒ හේතු තුනේ විපාකේ තමයි ස්පර්ශයෙන් හටගන්න වේදනාව කියන්නේ. දැන් මේ හේතු මේ වගේ විපාකයකට හේතු වෙච්ච ටිකට මේ හේතු වෙච්ච නිසා ටික නිසා හටගන්න ඵලයේ විපාකේ නะ. හරිද? මේ විපාකේ විපාකෙන් ඉවර වුණොත් අපහු මේ හේතු ගැන දන්නේ නැහැ මම. හේතු ගැන මමත් දැනුමක් තියෙනවා කියන්නේ ආයෙත් මේ වගේ විපාකයක් විඳින්න අපහු මේ වගේ ප්‍රවත්මකට එන්න මට නිමිති තියෙනවා.
වෙන්නේ
ඇහත් රූපයක් ගැන ආයෙත් මට නිමිති තියෙන හින්දායි ආයෙත් ඇහත් රූපයක් හැදිලා ආයෙත් මේ වගේ විපාක. මේ විපාකයක තියෙන තණ්හාව තමයි මට මේ වගේ දෙයක් ගන්න අපහු මෙහෙට යොමු වෙන්නේ.
ඒ විපාකය සමග චිත්තසහිතක ඉපදුනා කියලා ඒක
ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට අන්තිමට මේ විපාකය කියන එක විඳින්නයි මෙහෙම සැකසෙන්නේ. විපාකේ විපාකෙන් ඉවර වුණොත් මේ හේතු ටික නැති වෙනකොටම විපාක කියන ධර්මතාවය නැති වෙනවා මිසක් අපි හේතු ගැන දන්නේ නැහැ. අපි දැන් හැම වෙලාවෙම ඵලයේ කියන තැනින් නම් අපිට අහුවෙලා තියෙන විඥානේ මේ විපාක විඳින තැන නම් අම්බ වුණේ හේතු ටිකට නුවණ මිසක හේතු හම්බ වෙලා නැහැ. එතකොට හේතු ටික නැති වෙනකොටම අපේ විපාකය අතහැරලා මිසක අපිට හේතු ටික ගැන ඒත් දන්නේ නැහැ. එතකොට එතනින් ඉවර මිසක මට ආපහු මේක ගැන නිමිති නැහැ. නමුත් මේ හේතු නිසා හටගත්ත විපාකයේ මේ තණ්හාව තමයි මේ හේතු ආවේ කොහොමද කියලා මේ ආපහු ගණ්ඩනේ මෙහෙම හොදන්නේ. එතෙන් දැන් අපිට රසක් නෝ මේ රස හැදුනේ කොහොමද කියලා මේ දැනුම ඇති කරගෙන ආයේ මේ රසය හදාගන්නනේ. අපි කියමු